පිහිමනම් දැනට කතා කරගෙන ගී මුළු විභක්ති එක ක්‍රමයකට නම් 6යි තව ක්‍රමයකට නම් 8යි අවසාන විභක්ති අපිට කතා කරගෙන යන්න තියෙන්නේ මොකක්ද ඒකට අපි කියන්නේ නම සත්තමී විභක්තිය තමේ සත්තමී විභක්තිය ගැන පාරිජාකරණ වලදී හඳුන්වන්නේ ඕකාසේ සත්තමී කියලා ව්‍යාකරණ සූත්‍රයකින්. ඉතින් ඒකේ ප්‍රධාන අර්ථය මොකක්ද කියලා අපි කෙටියෙන් දැනගෙන කතා කරගෙන යමු. දැන් මේ සත්තමී විභක්තිය ප්‍රධාන වශයෙන්ම යෙදෙන්නේ ආධාර අර්ථයයි. ආධාර අර්ථය. ක්‍රියාවට ආධාර වෙන පදය අපි තියන්නේ සත්තමී විභක්තියෙන්. දැන් උදාහරණයක් විදියට ළමයා පුටුවේ හිඳී කියනවා. ක්‍රියාව මොකද්ද? හිඳීම. එතකොට හිඳීමේ ක්‍රියාවට ආධාර වෙන පදේ තමයි පුටුව කියලා කියන්නේ. පැහැදිලි නේ? එතකොට ක්‍රියාවට ආධාර වෙන පදේ අපි එහෙමනම් තියන්නේ මොන විභක්තියෙන්ද? සත්තමී විභක්තිය. පැහැදිලි නේ? හිඳීම ක්‍රියාවට ආධාර වෙන පදය. එතකොට ඒ ආධාරය කියන එක තමයි ප්‍රධානම අර්ථය සත්තමී විභක්තියේ. ඒ නිසා තමයි අපි සිංහලෙන් කියනවා නම් අපි කියන්නේ ළමයා පුටු වෙහි හිඳි. එතකොට පුටු වෙහි කියන පදේ සත්තමී විභක්තිය හඟවන පදයක්. සත්තමී විභක්තිය කියවෙන පදයක්. එතකොට ඒකම අපි සිංහලෙන් කියනවා පුටුව මත කියන අර්ථයත්. එතකොට මත කියන අර්ථයත් තියෙන්නේ සත්තමී විභක්තියෙන්. පාලියෙන් කිව්වත් එහෙමමයි. එතකොට යමක් මත තව දෙයක් තියෙනවා. හරි, ඒ වගේ කියනවනම් අපි ඒක සත්තමී විභක්තියෙන් තියෙන්නේ. එතකොට ඒ වගේම තවත් අර්ථයක් තමයි මේ සත්තමී හඳුන්වන සිංහලයේ යොදන තව කොටසක් කෙරෙහි කියන අර්ථය. කෙරෙහි. උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ ගෞරවයක් ඇත කියලා කියනවා. එතකොට මේ ගෞරවයක් කියන ಪದය තමයි ඔකේ උක්ත ಪದය. ඇත කියන්නේ ක්‍රියාපදය. ඇත්තේ කුමක්ද? ගෞරවය. ගෞරවයක් ඇත. උක්ත ಪದයත් ගෞරවේමයි. පැහැදිලිද? මට කියලා කිව්වේ එතකොට චතුර්ථි ಪದේනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කියන ಪದය එතකොට සප්තමී ಪದයක්. පැහැදිලිද? එතකොට ওই විදිහේ ওই ප්‍රධාන අර්ථ ටික අපි මතක තියාගමු. ඊට පස්සේ ඉතිරි කාරණාත් අපි කතා කරගෙන යනවා. එතකොට පාලියේදී කෙරෙහි කියන පදයක් තිබුණොත්. දැන් සිංහල වාක්‍යයක කෙරෙහි කියලා පදයක් තිබුණොත්. එහෙම නැත්නම් මත කියලා පදයක් තිබුණොත්. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියද්දී අර ගසෙහි, ඇඳෙහි, ඒ වගේහි අකුරක් දාලා ඒ සප්තමී අර්ථයේ ආධාර අර්ථයේ යෙදෙන පදයක් තිබුණොත්. ඒ පද අපි පාලියට පරිවර්තනය කරන්නේ සප්තමී විභක්තියෙන්. සත්තමී විභක්ති පදය තමයි ඊ වෙනුවට අපි දාන්නේ. පැහැදිලිද? හරි. ඊට අමතරව තව යෙදීම් ටිකක් තියෙනවා. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. කර්ම පදයක් නෑ ඒකි. ඇත කියන ක්‍රියාපදේ ඇත කියලා කියන එක අත්ති කියලා අපි ඔප ලියන්නේ. ඕකට කර්ම පදයක් නෑ. තියෙන්නේ උක්ත පදයක් විතරයි. ඔව්, උක්ත පදයක් ඒකමයි. කර්ම පදයක් නැහැ. ප්‍රථමාවෙන් තියන්නේ අපි ගාරවෝ අත්ති කියලායි ලියන්නේ. දැන් ගසක් ඇත කියලා අපි ලියනවා. ඕකේ කර්ම පදයක් නැහැ. ගසක් ඇත. ගසක් කුමක් ඇත්තේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරයක් නැහැ. තේරුණා නේද? ගසක් ඇත, මිනිසෙක් ඇත. ඒ වගේ අපි මේ ඇත කියන ක්‍රියාපදයට කර්ම පද නැහැ. තේරුණා නේද? ඉස්සෙල්ලම පද හැදෙන්නේ විදියත් ඒ සත්‍යමී භක්ති පද ටික හැදෙන්නේ ඉක්මනට. ඒ පද ටික හැදෙන විදිය කොහොමද? ඒක වචනේ ස්මින් කියන ප්‍රත්‍ය තියෙනවා, බහුවචනයේ සූ කියන ප්‍රත්‍ය තියෙනවා. එතකොට ඒක වචනයේ තියෙන ස්මින් කියන ප්‍රත්‍ය වෙනසක් නොවි ඒ විදියටම නාම ප්‍රകൃතියට එකතු වෙනවා. තව තැනකදී තව විකල්ප පදයක් හැදෙනවා. ස්මින් කියන පදය මුම්හි කියන ආදේශයකටපත් වෙනවා. තව විකල්ප පදයක් හැදෙනවා. ඒකෙදී ස්මින් කියන පදය ඒ කියන ආදේශයකටපත් වෙනවා. එතකොට විකල්ප පද තුනක් තියෙනවා ඒක වචනයේදී, සත්තමී ඒක වචනයේ. එතකොට බුද්දස්මින්, බුද්ධම්හි, බුද්ධේ කියලා පද තුනක් හැදෙනවා. බහුවචනයේදී සූ කියන විභක්ති ප්‍රත්‍ය එකතු වෙන්නේ බුද්ධ සූ කියලා ඒ විදිහට හිටියම සූ කියන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි මම කිව්වා අකාරාන්ත නාමවලදී, අකාරාන්ත නාම ප්‍රകൃතිවලදී නාම ප්‍රകൃතියේ අග තියෙන කෙලවරේ තියෙන අයන්න ඒ යන්නක් බවට පත් වෙනවා. තේරුණාද? ඔව්. දැන් සූ කියන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියේනම් අයන්නෙන් ඉවර වෙන නාම ප්‍රകൃතිවල අයන්න ඒ යන්නක් වෙනවා. සූ සහ හී තියද්දි සූ සහ හී තියෙන තැන්වල මතකනේ බුද්දේබි බුද්දේහි කියලා කියන්න තියෙද්දිත් ඒ යන්නක් වුණා. ඒ වගේම සුයන්න තියෙද්දිත් ඒ විදිහටම ඒ යන්නක් බවට පත් වෙනවා කෙලවරේ තියෙන අයන්න. මේ විභක්ති ප්‍රත්‍ය ඒ වෙනව නෙවෙයි. විභක්ති ප්‍රත්‍ය සුයන්න එහෙම තියෙද්දි ඒ නාම ඒ නාම ප්‍රകൃතියේ කෙලවරේ තියෙන අයන්න තමයි ඒ වෙන්නේ. දැන් මෙතන ඒ යන්නක් උනේ විභක්ති ප්‍රත්‍යමයි. ස්මින් කියන ප්‍රත්‍යමයි ඒ යන්නක් උනේ. අතනදි එහෙම නෙවෙයි. පැහැදිලි නේ? බුද්ධ කියන පදයේ අයන්න කෙලවරේ තියෙන එකට අපි කියන්නේ ධකාරස්ත අයන්න. ධකාරයේ කෙලවරේ තියෙන අයන්න කියන එකයි තේරුම. දයන්නට බැඳිලා තියෙන දයන්න කෙලවරේ තියෙන අයන්න තමයි ඒ යන්නක් උනේ. පැහැදිලිද? වෙනස තේරුණානේ නේද? හරි, එතකොට බුද්ධේසු කියලා පදයක් හැදුනා. බුද්ධසු නෙවෙයි බුද්ධේසු. පැහැදිලිද? හරි, එතකොට එහෙමනම් ඔය ටික ලියාගෙන ඊට පස්සේ අපි මොනවද විභක්තියේ තියෙන ප්‍රධාන යෙදීම් ටික කියලා අපි ටිකක් පොඩ්ඩක් බලාගෙන යමු. මුලින්ම එතකොට ආධාර අර්ථයේ පළවෙනි යෙදීම ආධාරාර්ථයේ සප්තමී විභක්තියේ යෙදී. ආධාරය කියන එක ටිකක් පැහැදිලි මදිනම් ලියාගන්න. ක්‍රියාවට ආධාර වන පදය, ක්‍රියාවට ආධාර වන පදය කියලා ලියාගත්තම ඇති. එතකොට මේ ආධාරය ආකාර ගණනාවකින් ආකාර කිහිපයකින් ව්‍යාකරණයේදී විස්තර කරනවා. අපි ඒව ගැන දැනට ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ පාලි වචන දැනට මම කියන්න යන්නේ නැහැ. නැත්තම් එතකොට පැහැදිලි වෙනවා. දැන් මේ ආධාරය කියන එක ඇතැම් විටක වෙන්න පුළුවන්. දැන් අපි පුටුවක ඉඳ ගන්නවා වගේ අවස්ථාවක ඒ ආධාරක වස්තුව තියෙන යටින් ඊට උඩින් තමයි ආධාරය ලබන වස්තුව තියෙන්නේ. අන්න ඒ වගේත් ඇතැම් විටක ආධාරය කියන යෙදීම යෙදෙනවා. ඒ වගේ තියෙන අවස්ථාවක. පැහැදිලිද? තව සමහර අවස්ථා තියෙනවා මේ ආධාරය කියන එක උදාහරණයක් ව්‍යාකරණ පොත්වලත් දෙන්නේ තලවල තෙල් තියෙනවා. තිලේසු තේලං කියලා කියන්නේ. එතකොට මේ තෙල් තල උඩ නෙවෙයිනේ තියෙන්නේ නේ, පැතිරීලා තියෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් මැටිවල වතුර තියෙනවා කියලා. දැන් අපි මැටි පිටක් ගන්නවා වතුර කලවම් කරලා. ඉතින් ඕකේ වතුර කොහෙද තියෙන්නේ කිව්වොත් මැටි උඩ නෙවෙයිනේ, හැමතැනම පැතිරීලා තියෙනවා. අන්න ඒ වගේ තැනක ඒකත් ආධාරයක් කියලායි සලකන්නේ. මැටි වල වතුර කියලා කියපුවහමත් අපි කියන්නේ මත්තිකාසු උදකං. අන්න ඒ වගේ මැටි වල වතුර. හැබැයි ඒ ආධාරය කියලා කිව්වට මේක හැමතැනම පැතිරිලා තියෙන්නේ. මැටි කියන එක හැමතැනම පැතිරිලා තියෙන්නේ. මේ වගේම තව යෙදෙන එක අවස්ථාවක් තමයි බොහෝම සමීපයේ එකට ඇලි ගෑවිලා වගේ තියෙන අවස්ථාවක් තියෙන. උදාහරණයක් දැන් ගහක පිටපොත්ත. ගහක පොත්ත කියන එක අර උඩත් නෙවෙයි තියෙන්නේ, හැමතැනම පැතිරිලත් නෑ, හැබැයි ඇලිලා වගේ ළඟින්ම පිහිටලා තියෙනවා. අන්න ඒකටත් කියනවා, ඒ වගේ තියෙන අවස්ථාවකටත් අපි කියනවා ආධාරයක් කියලා. ඒකත් එක ක්‍රමයක ආධාරයක්. ඒ වගේම තව කියනවා ඒ යම් ක්‍රියාවකට විෂය වෙන දෙයක් තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට මාළුවන්ට වතුර කියලා කියන්නේ ඒ අය හැසිරෙන ප්‍රදේශයක්. දැන් ඒ මාළුවගේ ඇඟ ඇතුළේ හැමතැනම පැතිරිලාත් නැහැ නේ වතුර, නේද? හැබැයි මේ වතුර එයාට ආධාර වෙනවා, එයාගේ විෂය වෙනවා, එයාගේ කටයුතු කරන්න. එතකොට ඒකත් ආධාරයක් කියලායි ව්‍යාකරණයේ විස්තර කරන්නේ. ඒ වගේම තවත් ක්‍රමයකට විස්තර කරනවා සමීපය. ඒ දැන් උදාහරණයක් විදිහට ඒක උදාහරණයක් කියපුවම පැහැදිලි වෙනවා. සමහර වෙලාවට අපි කියනවා ව්‍යාකරණ පොත්වලම දීලා තියෙන උදාහරණය ගඟේ කුඹුර කියලා කියනවා. ගඟේ තියෙන පුළුවන් ද කුඹුරක් වෙන්නේ? ගඟ අසබඩ තියෙන, ගඟ අසල තියෙන කුඹුර කියන අර්ථයයි. දැන් තව හොඳ උදාහරණයක් අපේ ගමේ තියෙනවා වෙලේ කඩේ කියලා. වෙලේ නෙවෙයි තියෙන්නේ, හැබැයි වෙල ළඟ. ඒ තැනක අන්නේ වගේ යදී. තේරුණාද? දැන් ගොපලු ගම් ගැන දැන් ව්‍යාකරණ පොත්වල විස්තර කරද්දි කියනවා ගඟේ තියෙන ගොපලු ගම කියලා. ඒ ඇත්තරම ගඟේ නෙවෙයි තියෙන්නේ, ගොපලු ගම තියෙන්නේ ගඟ අද්දර කියන අර්ථය. එතකොට ඒ සමීපයේ කියන අර්ථයේ ආසන්නයේ කියන අර්ථයේ ආධාරයේ යෙදෙනවා. හැබැයි යෝග පාළියේදී කියද්දි කියන්නේ ගඟේ කියලා සප්තමී පදේ. ගඟේ ගොපලු ගම මේ විදිහට ගංගේ කියන පදේ ගංගායන් කියලා සත්වමින් තියන්නේ. ගංගායන් සස්සං ගංගේ සස්ය කියලා. දැන් ගඟේනේ කොහෙද තියෙන්නේ? කුඹුරු නේද? ඉතින් ගහගෙන යනවා. ඒ වුණාට ඒ යෙදීමෙන් කියවෙන්නේ ආසන්නය ගැනයි. එතකොට ඔන්න ඔය අවස්ථා කීපයක් ආධාරය කියලා ඔය ඔක්කොම පොදුයි කියනවා. ඒව ගැන කෙටියෙන් මතක් කරේ. ඒතෙන් අපි ආවොත් ඒතෙන් වල අපි කතා කරමු. මේක අසුවල් හේතුව නිසායි මේක ආධාරය කියලා සලකලා තියෙන්නේ. දැන් අපි කියනවා කුරුල්ලෝ අහසෙහි පියාඹති කියලා. ඉතින් අහස උඩද ඉන්නේ කුරුල්ලා නේද? අහසක් කියන එක ඇත්තරම විශාල පැතිරුණු අවකාශයක් නේ. ඕකේ උඩක් කියලා තැනක් කියන්න නැහැ. ඒ ආකාශය විෂය කරගෙන කුරුල්ලා හැසිරෙනවා. ඒකයි අර්ථය. එතකොට අන්න ඒ වගේ දැන් අපි දැන් නැත්තම් සැකහි දෙන්න පුළුවන් අර අර්ථය විතරක් මං කිව්වොත් දැන් මේ මම හරි උඩ කියලා විතරක් කියලා දුන්නා නම් එහෙම හිතේ. එතකොට දැන් අහසේ කුරුල්ලා කියනවා වගේ මම කොහොමද කිව්වේ අහසේ උඩක ඉන්න බෑනේ. ඒ වගේ ඒක නිසා තමයි මේ ටික බොහොම කෙටියෙන් කිව්වේ. ඒ ටික කෙටියෙන් මතක තියාගන්න මෙහෙම මෙහෙම අවස්ථා තියෙනවා කියලා ඒවා ලියාගන්න ඕන නැහැ. අවස්ථා පහක් විතර තියෙනවා. ඒ ආධාරය කියන එකේ ප්‍රභේද. ඒ තැනුත් එතකොට ආධාරය කියන ආධාර පදේ යටතේමයි ওই ටිකේ අර්ථ අපි කියන්නේ. හරි. උදාහරණ එකක් අපි සරල උදාහරණයක් ලියාගමු. අර මත කියන අර්ථය තමයි අපිට බහුලව යෙදෙන්නේ. යමක් උඩ මත කියන අර්ථය. ඒ වගේම කෙරෙහි කියන අර්ථයත් එතන විතර යෙදෙනවා. අපි මේ මත කියන අර්ථයට උදාහරණයක් ලියාගමු. වානර කියන ශබ්දය වානර කියන ශබ්දය කියන්නේ වඳුරට. අපි කියමු වානරෝ වානරෝ වඳුරා ගසෙහි හිඳී කියලා අපි ලියන්නේ. ඉන්නවට කියන්නේ නිසීදති. එතකොට ගස කියන පදේ ඒක වචනෙන් අපි තියන්නේ ගසෙහි හිඳී. කොහොමද කියන්නේ? රුක්කේ නිසීදති. වානරෝ රුක්කේ නිසීදති. වඳුරා ගසෙහි හිඳී. පැහැදිලිනේ. එතකොට අර ගහ උඩ තමයි තින් ගහේ අත් අකුරු තමයි ඇත්තටම. ඉතින් ගහ උඩ ඔන්න ඉඳගෙන ඉන්නවා. ඒ වගේ. එතකොට ඔය ප්‍රධාන අර්ථයක්. ඒකේ ගැටළු මොන හරි තියෙද? එතකොට ඔය මත කියන තැන් මත ගල උඩ මත කියන්නේ ඉතින් උඩ කියන අර්ථය. එතකොට ගල උඩ ඉන්නවා කියපහම නැත්තම් දැන් මත කියලානේ කිව්වේ උඩ කියලා තිබ්බොත් කොහොමද කියන්නේ කියලා එහෙම. එතකොට ඒ සිංහල තේරුම දැනගෙන ඉන්න ඕන. මත කියන එකේ අර්ථයත් උඩ කියන එකමයි.
හරි. ළඟ කියලා වගේ කිව්වොත් චත්තිය කියන්නේ
පුළුවන්. ඒකේ පදය අනුවයි අපි තියන්න ඕන. ගස සමීපයේ කිව්වොත් අපි සාමාන්‍යයෙන් චට්ටියෙන් තියන්නේ රුක්කස්ස සමීපයේ කියලා. ගසේ සමීපයේ කියලා. ඈ? සම්පූර්ණ නම් වගේ නේද? ඔව්. සමීපයේ කියන එක සාමාන්‍යයෙන් බහුල වේදෙන්නේ මේ විදිහට. හැබැයි දැන් අර සප්තමියෙන් යෙදුණු අවස්ථාවත් කලාතුරකින් තියෙනවා. ඒකයි මම කිව්වේ. අර ගංගා යන සස්සන් වගේ. ඒ දැන් බොහෝම අඩුයි. බොහෝම කලාතුරකින් යෙදෙන උදාහරණ. හරි. ඊට පස්සේ තව ඒ වගේ වැදගත් යෙදීමක් තමයි සප්තමී විභක්තියේ යෙදෙන කාලය පිළිබඳව හඟවන පද. කාලය පිළිබඳව. කාලය පිළිබඳව දක්වන පද. දැන් කිසියම් කාලයකදී කිසියම් අවස්ථාවක අපි හිතමුකෝ එක් සමයක කියලා වගේ අපි කියනවා නම් ඒක සප්තමීන් තියන්නේ. ඒකස්මින් සමයේ බුද්ධෝ භගවා ඒ විදිහට එක් සමයකහි ඒකම ලියාගන්න. ඒකස්මින් සමයේ එහෙම නැත්නම් තස්මින් සමයේ ඒ සමයෙහි ඒකයි තේරුම. තස්මින් සමයේ එක් කාලයක කියන එකයි. තස්මින් කිව්වොත් ඒ කාලයෙහි. ඒකස්මින් සමයේ කිව්වොත් එක් කාලයක. කැමති එකක් ලියාගන්න. භගවා එහෙනම් බුද්ධෝ කියලා අපි ලියාගමු. බුද්ධෝ ජේතවනේ විහෙරති. ජේතවනේ විහෙරති. දේවරම් විහෙරෙහි වැඩ වසන සීක කියන එකයි තේරුම. කොහොමද ලියුවේ? ඒකස්මින් සමයේ කියලා ලියුවා නම් එක් සමයෙහි එක් කලෙක කියන එකයි අර්ථය. තස්මින් සමය කියලා ලිව්වනම් ඒ කාලයෙහි එකල්හි බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ජේතවනේ දෙවුරම් විහෙරෙහි එකත් සප්තමී පදයක් විහෙරති වාසය කරන සීක වැඩවසන සීක
දෙකක් තියෙනවා
නේ ඔව් සප්තමී පද දෙකක් තියෙනවා තුනක් තියෙනවා ඇත්තට මුල් පද දෙකමත් සප්තමී ඒ සමයෙහි කියලානේ අපි සිංහලෙන් කියන්නේ. එතකොට ඒ කාලය ගැන කියවෙන අවස්ථාව. එතකොට දැන් අර කෙරෙහි වගේ එකට උදාහරණයක් ලියන්න ඕනේ. මං කිව්ව කලින්නේ. කුමාරෝ ආචරියස්මින් ලියන්න එපා. කුමාරෝ ආචරියස්මින් පසීදති. කුමාරයා එහෙම නැත්නම් සිස්සෝ ශිෂ්‍යා ආචාරියස්මින් ගුරුවරයා කෙරෙහි පසීදති පහදෙයි පහදෙයිද අහං බුද්ධස්මින් පසීදාමි මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදෙමි පහදෙමි පහදෙයි ඒ වගේ ඕනනම් ඉතින් ලියාගන්න ඒකත් ඉතින් ටිකක් වෙනස් විදිහට යන නිසා මම ලියාගන්න සිස්සෝ කියන ක්‍රියා ගන්න සිස්සෝ ආචරියස්මින් පසීදති පසීදති ශිෂ්‍යා ගුරුවරයා කෙරෙහි පහදෙයි ඊළඟට ඔන්න ඔය කියපු ටිකට අමතරව තව යෙදීමක් තමයි. දැන් ඔක ඇත්තටම කාල අර්ථය නෙවෙයි. කාල අර්ථයට එහෙම ලියන්න එපා. ඒ පැහැදි කෙරෙහි පැහැදි කියන එක කාල අර්ථය එහෙම නෙවෙයි.
සිස්සෝ සිස්ස ගුරුවරයාට පහදී කියන්නේ
එහෙම යෙදින්නේ නැහැ. ගුරුවරයා කෙරෙහි කියලා තමයි තියෙන්නේ.
මේක බාල
ඔ ඕකටත් ප්‍රධාන විදියට අර ආධාර අර්ථය යටතේ ලියන්න. ඊට පස්සේ අපි ඊටු ටික ලියගමු. දැන් ඕක උඩට හරිය අරගෙන නේද? ඊළඟට ලියාගන්න නිද්ධාරණ අර්ථයේ සප්තමී විභක්තිය. නිද්ධාරණ මොකද්ද නිද්ධාරණය කියන්නේ කියලා අපි කලින් කිව්වනේ. මොකද්ද නිද්ධාරණය කියලා කියන්නේ? චට්ටියේ යටතේ මම කිව්වා. සමූහයක් අතරින් එකක් ගැන කියද්දි. අපි ලියමු චතුප්පදේසු සිව්පාවන් අතරින් කියන එක. චතුප්පදේසු චතුප්පදේසු අස්සෝ අස්සෝ සීඝතමෝ සීඝතමෝ සීඝ කියදි මහ ප්‍රාණ ගයන්නෙන්න ඕන. සීඝතමෝ හෝති 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 වෙයි එකෙන් අස්සෝ කියන්නේ ඒක වචනයක්. උක්ත පදේ යනවනේ ක්‍රියාපදේ තියන්නේ නේද? හරි. එතකොට චතුප්පදේසු කියලා කියන්නේ සිව්පාවුන් අතරින් සිව්පාවුන් අතරින් අස්සෝ අශ්වයා සීගතමෝ සීග්‍රතම හෝති වෙයි. අශ්වයා සීග්‍රතම වෙයි. අශ්වයාට වඩා සීග්‍ර සත්තු නම් ඉන්නවා. කමන්නේ අපි වාක්‍යෙත් ඉතින් ඒ විදිහට ලියාගමු. චීතට කියන පාලි වචනයක් මට අහු වෙලා නැහැ. සීක්‍රතම වි සීක්‍රතම
ඒක
දිවි වර්ගය ඉතින් දීපි කියලා අපිට කිව්වේ ඒක හරි එතකොට අර්ථය පැහැදිලි නේද අර සමෝහය හඳුන්වන පදය සත්තමියෙන් තිබ්බේ සත්වයේ සිව්පාවුන් අතරින් කියලා සිව්පාවුන් අතරින් ඒ පදේ සත්තමී යටින් ඉරක් ගහගන්න සිව්පාවුන් අතරින් සිව්පාවුන් අතරින් ඊට පස්සේ ඔන්න තව විශේෂ යෙදීමක් තියෙනවා මේක එතකොට මේ විභක් මේ යෙදීම එක පොඩ්ඩක් මතක කරගන්න. කියන්න එපා. ඒකයි කියන්න එපා කිවි. වාක්‍ය හරියට ගලප ගන්නකම් හරි
ඉස්සර මාත්‍රකාව ලියලා නෝතු යන්නේ
ඔව් ලියන්න කිසියම් ක්‍රියාවක් සිදුවෙන අතර හෝ සිදු වූ කල්හි කිසියම් ක්‍රියාවක් සිදු වෙන අතර හෝ සිදු වූ කල්හි තව ක්‍රියාවක් සිදු වෙන බව දැක්වීමට සිදුවන බව දැක්වීමට සත්තමිය යෙදී එතකොට ඒකෙදි යෙදෙන රීතිය තමයි මේකෙදි කියවෙන්න ඕන කිතක පදයක් තියෙනවා ඒ කිතක පදයේ කර්තෘ පදයක් තියෙනවා ඒ දෙකම සත්තමින් තියෙනවා. ඕක තමයි හඳුනා ගන්න ක්‍රමී. වැකි එකත් ලියා ගන්න. වැකියේ කිතක පදය සහ කිතක පදය සහ කිතකයේ කර්තෘ පදය යන දෙකම සප්තමීන් ඇති විට මෙම අර්ථය ලැබේ. ඇති විට මෙම අර්ථය ලැබේ. එතකොට මේකෙදි අපි අර්ථ කියන්නේ කල්හි කියලා. ඒෙදි ඒ තැනක අපි අර්ථය කියන උදාහරණය මේක ලියාගන්න. එතකොට අපිට පැහැදිලි වෙයි. ඊට පස්සේ දැන් මේ මුල් ටික නැතුව ඉතිරි ටික නම් අර්ථය තේරෙනව නේද? මුල් වචන තුන අතහැරලා ඉතිරි ටිකේ අර්ථ කියන්න දැන් පුළුවන්. කොහමද? මුල් වචන තුන නැහැ කියලා හිතාගෙන අර්ථ කියන්න බලන්න. චෝරා ගේහං ගච්ඡanti. යති. හොරු ගෙට යති. තේරුණාද? එතකොට මොන වගේ වෙලාවටද හොරු ගෙට යන්නේ කියන එකයි මේ මුල් පද තුනෙන් විස්තර කරන්නේ. තේරුණාද? මේක අපි දැන් ඔන්න බලන්න මේක මං කිව්වා ගත කියලා පදයක් ගැන දැන් ඔය කෙලවරි තයන්නක් යෙදෙන විදියට කර්මකාරක කිතක පද ක්‍රියා නාම පද හැදෙනවා කියලා මං කලින් දවස්වල නිකන් පොඩ්ඩක් කියාගෙන ගියා ගත කත පචිත ඒ වගේ පද ඒ වගේ තමයි මේ ගත කියලා හැදුණු නා කිතක නාම පදේ තමයි මේ සප්තමී බහුවචනේ වර්ණ කියලා තියෙන්නේ ගතේසු කියලා. තේරෙනවද? ගතේසු. ඒකට ඒ ගියේ කවුද? ගිය අය තමයි මිනිස්සු කියන්නේ. ඒ අයවත් දැන් තියලා තියෙන්නේ සප්තමී. තේරෙනවද? එතකොට ඒ කිතක පදෙත් සප්තමීෙන් ඒ ක්‍රියාව කරපු අයවත් සප්තමීෙන් තිබ්බම ඒක තමයි මෙන්න මේ අර්ථය එන්නේ. තේරෙනවද? එතකොට අපි ඒක අර්ථ කියන්නේ මිනිස්සු නගරයට ගිය කල්හි මිනිස්සු නගරයට ගිය කල්හි සොරු ගෙට යති. පැහැදිලිද? ඔන්න මේ ටිකේ අර්ථය තමයි අපිට විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. මේ වගේ ඒකවචනෙන් තියෙන්නත් පුළුවන්. කොහොමද? manussasmin nagaran gati. එතකොට ඒකවචනෙන් පද දෙකම තියෙන්න ඕන. මේ ගත කියන පදේ manuss කියන පදෙත් එක්ක වර්ණගින්නේ අපි ඒව පස්සේ ඉගෙන ගන්නවා. එතකොට ගත කියලා කියන්නේ කිතක පදේ. manussේ නගරං gati කියලා කියන්න පුළුවන්. manussේ කියලා එතකොට සත්තමීක වචන පදයක් තියෙනවනේ. manussේ නගරං gati මිනිහා නගරයට ගිය කල්හි ගියාට පස්සේ ගිය කල්හි. චෝරා ගේහං ගච්ඡanti හොරු ගෙට යති. පැහැදිලිද? එතකොට මේ විදිහට මේ මෙතන යෙදෙන කර්තෘ පදේ එතකොට අර ගතේසු කියන දැන් ගෙට යනවා කියන ක්‍රියාපදෙත් එක්ක සම්බන්ධයක් නැහැ මේ මිනිස්සු. පැහැදිලි නේද? ඒ මිනිස්සු කර්තෘ වෙන්නේ අර යාම් ක්‍රියාවට. අර ගතේසු කියලා තියෙන කිතක පදේට. එහෙම නැතුව අර ගෙට යනවා කියන අර්ථේ ඒ ගච්ඡanti කියන පදේට මෙතන සම්බන්ධයක් නැහැ මිනිස්සුන්ගේ. පැහැදිලි නේද? ඒවට සිංහල ව්‍යාකරණෙදි කියනවා අන්තර් වාක්‍ය කියලා හැමෝම. අන්තර් වාක්‍ය. එතකොට වාක්‍ය ඛණ්ඩ. අතර මේක අන්තර් වාක්‍යයන් මේ වාක්‍ය ඛණ්ඩ කියලා තියෙනවානේ. වාක්‍ය ඛණ්ඩ. ඒ වගේ මහා ප්‍රාණ ඛණ්ඩ නේද? එතකොට ඛණ්ඩ නෙවෙයි ඛණ්ඩ නේද? එතකොට ඒ වගේ කොටසක් අපි ඒකේ අර්ථ කියන්නේ මිනිස්සු නගරයට ගිය කල්හි අන්න ඒ වගේ අර්ථ කියන්නේ. එතනදිත් අපි මේ සප්තමී විභක්තිය යෙදෙන ඕක ටිකක් බහුලව යෙදෙන නිසා නිකන් මතක තියාගන්න අපි ඒ තැන්වල එක ගැන කතා කරනවා. මතක තියාගන්න තියෙන්නේ ඔකේ අර වගේ කිතක පදයක් තියෙනවා. ඒකත් සප්තමී යෙදෙනවා. ඒකේ කර්තෘ පදයක් සප්තමී යෙදෙනවා. තේරුණනේ.
ඒ
නෑ එහෙම නෑ. ඉතින් ඒක කොහම හෝ සත්තමී ඒක වෙන්නේ. ඔව් කොහම හරි තියෙන්නේ කෝපුණත් තියෙනවා. හරි. මේකක් ලියාගන්න. උදාහරණෙත් ලියාගන්න. මනුස්සේසු නගරං ගතේසු.
නගරයට
කියන්නේ නගරන්නේ. ඔව්. දෙතිය යන යන තැන දෙතියවටනේ. යන්නේ යම් තැනකටද, නගින්නේ යම් තැනකටද, බසින්නේ යම් තැනකටද, ළඟාවෙන්නේ යම් තැනකටද කිව්වා නේද? හා. චතුර්ථී එහෙම නේද? නගරස්ස කියලා ඉන්නේ. යන තැන දෙතිය. දීමක් ලබන්නේ හරි. එතකොට තව ප්‍රධානික යෙදීමක් තියෙනවා. ඒකත් අපි ලියාගමු. නිමිති අර්ථයේ නිමිත්තාර්ථ සත්තමී කියලා කියන්නේ නිමිති අර්ථයේ නිමිති කොටගෙන කියන අර්ථය තියෙන්නේ. නිමිති කොටගෙන කියන අර්ථය සිංහලෙන් නම් වරහන් ඇතුලේ හරි ලියා ගන්න එක නිමිති කොටගෙන කියන අර්ථය එන්නේ. හොඳට හුරු වාක්‍යයක් අපි ලියමු. සම්පජාන මුසාවාදේ පාචිත්‍යම්. මතකයිද එහෙම ගත් තියෙනවා? එතකොට සම්පජාන මුසාවාදේ කියලා සප්තමී ඒකවචනෙන් තියෙන්නේ. යටින් ඉරක් ගහ ගන්න. දන දන බොරු කීමෙහි. ඒක තව ටිකක් විස්තර කරලා ලියා ගන්නවා. දන දන බොරු කීම නිමිති කොටගෙන. පාචිත්‍යං වරහන් ඇතුලේ දා ගන්න හෝති කියලා පදයක් එන්න ඕන කියලා වෙරි. පාචිත්‍යං හෝති. පචිතියක් වෙයි. පාචිත්‍යං කියන පදේ නපුංසක ලිංග ප්‍රථම ඒක වචන. ඒ නිසයි බිඳුවේ නිග්‍රහිතයෙන් ඉවර වෙලා තියෙන්නේ, නැතුව ဒုတိယා එහෙම නෙවෙයි. නපුංසක ලිංග ප්‍රථම ඒක වචනයි. චිත්තං පදේ වගේ. ඒ වගේ ප්‍රථම ဒုတိယ දෙකම නිග්‍රහිතයෙන් ඉවර වෙන්නේ. සම්පජාන මුසාවාදී පාචිත්‍යං. හෝති පදේ ඉතින් භාග්‍යතුන්හ දේශනා කරලා නැහැ. ඉතින් ඒක දාලා අර්ථ ගන්න තේරෙන්න ඕන කියලා නේද? එතකොට අර්ථය දන දන බොරු කීම නිමිති කොටගෙන පචිතියක් වෙයි කියන එකයි අර්ථය. එතකොට ඔකේ උක්ත පදය පාචිත්‍යං කියන පදේ. ක්‍රියාපදය හෝති කියන පදේ. හෝති කියන එක ඉතින් ක්‍රියාව. ඒක යෙදිලා නැහැ. හරිම සරල වාක්‍යයක් නේද? ඔය වගේ වාක්‍ය ගොඩක් තියෙනවා ඈ. පාචිත්‍යවල තින් දිගට ඔය වගේම ගොඩක් තියෙනවා. ඕමසවාදී පාචිත්‍යම් ඔය විදිහට දෙකට. ඒවා ඔක්කොම නිමිති අර්ථයි. නිමිති කොටගෙන කියන අර්ථයි සප්තමී විභක්ති. ඔය නිමිති කොට කියන එක අපි හිතන්නේත් නෑ නේද ඔය ටික කියවගෙන යද්දි. මේ නිසයි මේක මෙහෙම යෙදුනේ කියලාවත් අපි හිතන්නේ නෑ නේද? හරි. ඔන්න දැන් එතකොට දැන තේරෙයි. දැන් කියාගෙන යද්දි ඔන්න මතක් වෙයි ඔය වගේ ඒවා. ආ මේ කිව්වේ නිමිති අර්ථයේ සත්තමී ඒ වගේ. හරි. ওই ටික තමයි සත්තමී විභක්තියේ ප්‍රධාන අර්ථ ටික. මනුස්සේසු කියන එක විතරක් අර්ථ කියන්න බෑ. අර ඒ තුනම එකට කිව්වොත් තමයි අර්ථය එන්නේ. මනුස්සේසු නගරං ගතේසු. මිනිස්සු නගරයට ගිය කල්ලි.
නෑ
මිනිස්සු. සතන උක්ත වෙලා ඒ කිතකියත් එක්ක සම්බන්ධයිනේ මේක. මිනිස්සු නගර. ඒක තමයි දැන් ඒව ගැන ඉංග්‍රීසියෙදි කියන්නේ නේද? දැන් ඒ ක්ලෝසස් කියලා තියෙනවානේ. ඒ කියන්නේ අන්තර්වාක්‍ය. ඒවා අන්තර්වාක්‍ය කියන ඒ වගේ වෙනම ඉගෙනගෙන තින්නේ නේද? ඒ අන්තර්වාක්‍ය කියන ඒ වගේ වෙනම කර්තෘ කෙනෙක් සහ ක්‍රියාවක් තියෙනවා. මේ වගේ පස්සේ අපිට ඉගෙන ගන්න හැකි ඉගෙන ඒ අන්තර්වාක්‍යයක් කියලා කියන්නේ වාක්‍යයක් ඇතුලේ තියෙන තවත් වාක්‍යයක්. හැබැයි ඒකේ අර්ථය තනියෙන් ගත්තම සම්පූර්ණ නෑ. වෙන සම්බන්ධයක් තියෙනවා ඊළඟ වාක්‍යයත් එක්ක. අර කිතකයත් එක්ක මේක සම්බන්ධයි. අවසාන ක්‍රියාවත් එක්ක මේක සම්බන්ධයි. අන්තර්වාක්‍යයේ වෙනම තියෙනවා ක්‍රියාපදයකුයි කර්තෘපදයකුයි. හරි නේද? හරි. එහෙමනම් මේකේ යෙදීම් ටික අපි කියවගෙන යමු නේද? පාඨ මංජරී. වෙන මොනවා හරි ගැටලු තියෙනම් ඉක්මනට අහන්න බලන්න මේකට සම්බන්ධ. දැනට මේ වෙනකන් කරගෙන ආපු ඒ වගේ යෙදෙන්නේ වැඩි අඩුයි ගොඩක්. බහුලව යෙදෙන්නේ මේකනම් අටුවා වල බුද්ධ දේශනාවේ බහුලව යෙදෙනවා මේ රීතිය. ඒ නිසා තමයි මේක ඇත්තටම දැනට ටිකක් බර වැඩි වෙයි. මොකද කීතක කෙරලා නැති නිසා. ඒ වුණාට මේක ටිකක් යෙදෙන නිසා නම් කියලා තිබ්බේ. ඕක ගැන ඇත්තට දැනට බලන්න යන්න එපා. කීතක පාඩම ඉවර වුණාම බලන්න. දැනට අර මුලින්ම කියපු අර්ථ කීපේ විතරක් බලලා තියන්න. කයෙහි කය අනුව ගිය සිහිය ඇතිව.
සත්තමි.
කයෙහි. කයෙහි එතකොට අපිට උතර ගන්නු ඉන්නේ. ඔව්. කයෙහි කය කෙරෙහි. කය කෙරෙහි කය අනුවදී සිහිය ඇතිව වාසය කරයි. හරි. අපි එහෙමනම් බලාගෙන යමු නේද ඉතිරි වාක්‍ය ටික.
සම්බේධන මුද්දී
දැන් කෙනෙක් අරමුණු කරලා සප්තමී විභක්ති පදයක් තිබුණොත් අපි බොහෝ විට යොදන්නේ බොහෝ විට යෙදෙන්නේ කෙරෙහි කියන අර්ථයෙන්. කෙනෙක් පණ තියෙන කෙනෙක් වගේ සප්තමීම් කියෙද්දි බොහෝ විට කෙරෙහි කියන අර්ථය තමයි ඒක
යෙදෙන්නේ.
පහති. හරි. පසී දන්ති කියලානේ තියෙන්නේ. එතකොට පහදිති.
පහදිති.
හරි.
ආරාමේ ප්‍රසමාවෙන්න. එතන ලෝකේ කිව්ව ජනේ බොහෝ ජනයක් කියලා
දන්නවද?
හ්ම්. මෙතන
සබ්බේ
කියන්නේ. සබ්බේ කියන්නේ බොහෝ කියන එක. සියලු කියන අර්ථය.
ආරාමේ අට වෙනි කිව්වා. ආරාමේ බහූ බික්කු පසන්ති.
ඔව්.
ආරාමේ ආරාමේ බහූ බික්කු පිසුන් නැසලා.
වසන්ති වාසයේ පැලවසත්. ඔව් වාසී කරත් ඒකත් බහුවචනයි. ඔකේ සමහර වචන අපිට හුරු නැති වෙයි. දැන් බික්කු පදේ අපිට හුරු නැහැ තාම කියලා නැති නිසා. ඒවා ඉස්සරහට කතා වෙනවා. පදේ වර්ණය කෙනෙක් වුණාට දන්නේ නැහැ බික්කු වුණාට නේද? එතනදී ඒ බික්කු පදේ ටිකක් වෙනස් විදිහට බුද්ධ ශබ්දයට වඩා වෙනස්ව වර්ණගෙන. ඒක ඉස්සරහට කතා වෙනවා. තොටේ කිය බික්කු බික්කු භික්කවෝ ඒ විදිහට වර්ණනය කියන්නේ. ඒකවචනී භික්ඛු, බහුවචනී එක්ක භික්ඛු වෙන්න ඕන, එහෙම නැත්නම් භික්ඛවෝ වෙන්න ඕන. ආ ඒ නිසා තමයි මීගල ලොකු සන්නන්තේ මර නිතර මතක් කරන්නේ ප්‍රතිමෝක්ෂය කියද්දී සමහර වෙලාවකට නෑ භික්ඛු කියලා කියන්න ඕන එක භික්ඛු කියලා දිනවා. සමහර වෙලාවට ඕනේ බහුවචනින් කියන්න ඕන නැත්නම් කෙටියෙන් කියනවා. ඒකට තමයි ලොකු සන්නන්තේ අර කියන්නේ නෑ ඔතන කියන්න ඕනේ භික්ඛු කියලා. මේ විදිහට කියන්නේ නේද?
සන්නන්තේ
සර 11 වෙනි කීවරන්නේ. ඒ වගේ අර අවධානයෙන් අපි හිටියොත් අර්ථයට අවධානයෙන් කිව්වොත් වරදින්නේ නෑ. හරි. ඊළඟ එක
උදකේ ගලෙහි මච්ඡා මාළු චරන්ති
හැසිරේ. මාළුවෝ හැසිරෙති. එතකොට අන්න අර කලින් අපි කියපු විදිහේ විෂය ගැන කියවෙන ඒ සත්තුන්ට හැසිරෙන්න විෂය වුණ ප්‍රදේශය තමයි සත්තමියන් තිබෙන්නේ. නැත්නම් වතුර උඩ නෙවෙයි මාළු ඉන්නේ නේද? වතුර උඩ හිටියොත් එහෙම දැන් වතුර මැද ඉඳලා තල්ලා ගන්නකොට නේද? උඩ හිටියනම් බේරෙන්නම වෙන්නේ නේද? හරි. ඊළඟ එක.
ආකාශයේ සපුනා මුදේ. ආකාශයේ
හසෙහි
කුරුල්ලා
කුරුල්ලෝ නේද?
හා. මුදේ
උඩේටි කියලා කියන්නේ ඉගිලෙනවට. එතකොට බහුවචනී. ඉගිලෙති. හරි.
කේසු ආනර වසන්.
ඒක වචනද?
වචන. කස්සල් වඳුරු.
ගස් මත වඳුරු. වාසය කරත්. හරි.
නගරේ ධනවන්තා පුරිසා වන්ති. නගරේ ධනවන්තයෝ අතරි.
නෑ නෑ නෑ. ඔතන ධනවන්තා කියලා කියන පදේ අර පුරිස පදේට විශේෂණෝ ගිහින්
තියෙනවා. නගරේ ධනවත් පුරිස
පුරුෂයෝ මොකක්ද තේරුම් අන්තිම ක්‍රියාපදි
හෝති එක
බහුවචනි. එතකොට
මෙති.
හා
අහං ආසනේ එසීලාමි.
හා
මම ආසනේ ඉඳිමි.
ඔය ආසනයේ කියනවා කියන්නේ නැතු ආසනයෙහි කියලා කියන්න පුරුදු වෙන්න. හරි.
මයං යේහෙසු වසාව අපි ගෙවල්
හි. ඔව් ගෙවල් හි.
ගෙවල් හි වසමු.
හරි.
වාසය කරමු.
කරමු. වසමු කිව්වද?
තාපසං ගාමේ චරන්.
හා.
තාපසෝ ගම් කමෙහි තාපසෝ ගම් වල ඇසෙද ගම් වලෙහි ඇසෙද.
ඒක වචනින්ද බහු වචනින්ද තියෙන්නේ? ගම් ගොඩකද තියෙන්නේ? ඒකවචන ද බහුවචනද ගාමි කියන පදේ. ගාමී සූ කියලා තිබ්බනම් බහුවචනයි. ගාමී කියන්නේ ඒකවචන. ගමිහි හැසිරෙත්. හරි. ඒව වින්න ඕන. හරි.
ජම්දීපේ දමදීව ඒවන්
ඒව කියන එකේ තේරුම අවධාරණ පදයක්. ඒව කියන්නේ නිපාත පදයක්. ඒකේ අර්ථය ම කියලා සිංහලෙන් නම් ම කියලා කියන්නේ. එතකොට ඔය අවධාරණ නිපාත පදෙත් ඊට කලින් පදෙත් එකට කියවෙන්න ඕන. ජම්බුදීපේ ඒව දඹ දිවෙහිම කියන එකයි.
දමදීවෙහිම බුද්ධ අවතරජාන හන්සේලා උපජන්ති උපදී.
හරි.
බාලකා
සප්ත සාරංසු
සාලාසු වෙන්න ඕන.
ළමයි
කොළ
සත්ත්වශාලා කියලා කියන්නේ ශිල්පශාලා සිත්හල කියලා කියන්නේ සිංහලින් නේද
ශිල්පශාලාවේ
බහුවචන වින්දති තියෙන්නේ නේද
ශිල්පශාලාවල උගනි
ශිල්පශාලාවන්හි කිව්වොත්
මනුසා මනුසයෝ මග්ගේසු මාර්ගයන්හි ගච්ඡanti යත්
හරි
සසයදන්න මේක
කියන
බැරදී අපි හදන්නේ
මාර්ගය
සුදෝ තවතිය
සුදෝ විල්ලෝනේ
නෑ සුදෝ කී
ඒක දීර්ඝයි පදේ සුදෝ සුද කියලා කියන්නේ අරක් කියන්නේ දීර්ඝයි කියන වචන
මේකේ සුදෝ තවතියන බත්තම් හතේ
චාටි කියලා කියන්නේ හැලියට. හා. ඒක සප්තමී පදේ. ඒක දැනට තේරෙන්නේ නැහැ. කමන්නේ. ඒ අර්ථ හිම කියාගෙන යමුකෝ.
මත්තම් පදේ.
ඔව්. සූදෝ කියලා කියන්නේ අරක් කැමියා. චාටියන් හැලියෙහි. බත්තං පචති. බත පිසයි. එහෙම නැත්තම් උයයි. හරි රතනානන්ද ඊළඟ විභක්තියද සම්ති කියලා කියන්නේ ඇත කියන අර්ථයේ බහුවචන පදේ ඇත කියන එකම තමයි ඒකට අර්ථය එක අත්ති සම්ති කියලා බොහෝ චෛත්‍ය ඇත අනුරාධපුරයේහි බොහෝ චෛත්‍ය ඇත
ගාඨහන් තවතු මන්දිරම් සිරි වචන කෙල සතිත්තිකම් සරලා මන්දිර සිරි පුරයේහි
හෝ සිරි වර්ධන පුරයේහි පිහිටියේය කියන එකයි අර්ථය ඔක කිතක පදයක් පතිට්ඨිත පතිට්ඨාපේති කියන පිහිටුවයි කියලා තියෙන්නේ අන්න ඒ වගේම පතිට්ඨිත කියලා පදයක් දෙනවා පිහිටි කියන අර්ථය අතීත කාල කිතකයක් අර තයන්නක් කියලා වෙරි තියෙනව නේද මං කිව්වේ ඒ වගේ බොහෝ තැන් යෙදෙනවා කියලා හැමදැනම තයනු තියෙනවා මේ හරි නිග ඒක වර්ණ ගිලා තියෙන්නේ ඊට පස්සේ මොකද මන්දිරම් කියන පදේ නපුංසක ලිංග නිසා. එතකොට අර කිතක පදෙත් නපුංසක ලිංගයෙන් යෙදෙන්නේ. ඒ දෙකම ප්‍රථම. ඒව අපිට පස්සේ දැනගත්තා යකි. හරි. ඊළඟ එක. සිරිවන්තල පොයේ අහස මහනුවරට තමයි. සිංකලගල තමයි. සිංකලගල. ඉතින් ඉන්නවද දන්නේ කොහෙද මහනුවර කවුරුත්
තියෙන්නේ ලෝකේ සුඛී භවති
ලෝකේ වින්ද
ලෝකෝ
ලෝකෝ
ලෝකෝ ලෝකෝ කියන්නේ ප්‍රථම.
ඔව්.
එතකොට බුද්දේ බුදුරජාණන් වහන්සේ කරණ කොටගෙන ලෝකේ
ආයත් ලෝකේ කියන එක හදලා හදුවේ නැද්ද? ලෝකෝ.
ලෝකෝ.
ලෝකය.
ලෝකය සෝපත් වෙවි.
වෙයි. ලෝක සත්‍ය අදහස් කරනවා පාලි භාෂාවේ තියෙනවා ඒ වගේ යෙදීම් ටිකක් සිංහලෙත් ඒක තියෙනවා ඒක මම නිකන් කියන්න ලියා ගන්න එපා දැන් සමහර වෙලාවට කියනවා අපි සිංහලෙත් ඒ යෙදීම තියෙනවා අසුවල් උත්සවයේට මුළු ගමම ආවා කියනවා කියනවා නේද හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ගමට එන්න පුළුවන් නේද ගම නෙවෙයි ආවේ ගමේ ඉන්න මිනිස්සු ඒවට කියනවා ඒ උපචාර න්‍යායවල් කියලා වෙනම න්‍යායන් තියෙනවා කියන කීවෙන. ඒකට කියන්නේ ඨාන උපචාර කියලා. සිංහලෙත් තියෙනවා ඒක. ඨාන උපචාර කියන එකේ කියවෙන්නේ අර්ථය ඒ ඨාන කියලා කියන්නේ ස්ථානෙටනේ. එතකොට ඒ ස්ථානයේ නමෙන් ස්ථානයේ ඉන්න අයව අදහස් කරනවා. තේරුණාද? ස්ථානයේ ඉන්න අයවත් හඳුන්වනවා ස්ථානයේ නමෙන්. ඒ වගේ යෙදීම් තියෙනවා. එතකොට මෙතනත් ලෝකය කියපුවාම ලෝකයේ ඉන්න අයවත් අදහස් වෙනවා. ලෝකවාසී.
ලෝකයන්නේ
ලෝකය කියන්න පුළුවන්.
ඒ ලෝකේ කියලා තියෙන්නේ
තේරුම්න්නේ. ඉතින් ලෝකේ කොහම ඉසුවපත් වෙන්නේ? ලෝකයට සුවදේ ඉන්න ඉතින් මේ නේද? වේදනාව දෙනවා ඒ.
හරි. මේක හැදුවා
මේ ප්‍රතිම.
කම්මකාරෝ හත්තේන කම්මං කරවති. කම්මකරවා අතින් කර්මාන්තය කරයි.
හරි.
යෝධෝ අසිනා සීසං චින්දති යෝධෝ යෝධයා. යුදපටයක් කිව්වොත් හරි.
යෝධයෝ.
යෝධයා අසිනා අසිපතින් සීසං චින්දති සීසං බෙල්ල.
ඔව් හිස.
හිස කපක්. සීසං
හිස. හිස ගසා දානවා කියන එක ඔය කියන්නේ.
කුරුසෝ රතේන ගාමං ගච්ඡති.
මොකද වචනේ?
කුරුසෝ රතේන ගාමං ගච්ඡති.
ගොඩක් අමාරුව එකක් වගේ නේද හම්බෙලා තියෙන්නේ. හරි. කියමු බලන්න.
කුරුසයා හතේ කරණ කොටගෙන ගාවටේ.
හරි. එහෙනම් ඊළඟ එකත් ඔහොම කියන්න.
කස්සකෝ දා දා දාතේන ලීහි ලුනා.
ඔව් ලුනාති.
ලුනා.
හා.
දෝවි දෝවිලා දෙකෙන් ගුණක් කර.
හරි.
හරි.
මේකෙන් මොකක් කස්සකෝ දා
දාතේන කියලා කියන්නේ දාත් දෑකැත්තට
දාත්
දාත් ඒකේ තතියාපදේ තමයි දාතේන
දාසෝ පත්න පල්සන සුක්ඛං චින්දති දාසෝ දාසය පල්සන වලගෙන සුක්ඛං ගස චින්දති කපයි
කපයි හරි
මුන්නේන දේව ලෝකම් යති
ඔව්
තින් කරන්නෝ
නේ පුඤ්ඤේන කියන්නේ කරණපදි. පින් කරණ කොටගෙන පිනෙන් කියන එකයි පිනෙන්.
පින්
කරණ කොටගෙන කියලා හුරු වෙන එක හොඳයි.
පින් කරණ කොටගෙන දේව ලෝකට යති.
ඔව්.
පින් නිසා කියන්නේ.
ඒ නිසා කියන අර්ථය තමයි ඇත්තටම. ඒ වුණාට අපි අර විදිහට කියලා හුරු වෙන එකයි ඒ වචනේ හුරු වෙන්න හොඳ. අපි සිංහලේ වුණාට පින් කරන කොටගෙන එහෙම කියන්නේ පිනෙන් කියලා කියන්නේ. ඒ වුණාට අපි මෙතනදී අර විදිහට කියලා හුරු වෙන එක හොඳයි. එතකොට ඒ අර්ථය හොඳට ඔළුවට වැටෙනවා.
යයි
කියන්නේ.
පාපේන බහු කරන කොට නිරයන් නිරයට යති
බහු වචනේ.
යාති
යාති ඔය යාති එක වචනේ හරි ඔව් යයි එතකොට කෙනා නැහැ උතන දැන් යන කෙනා ගැන කියලා නැහැ ඒකයි දැන් පැටලෙන්න පුළුවන් කර්තෘපදී නැහැ ඔකේ පාපකාරී කියලා වුණනම් හිත අතින් දාගන්න ඒක පාපකාරී ඔකේ ලියන්න එපා ඈ පාපකාරී පව් කරන්න හරි ඊළඟ එක
වාන්ජෝ නාවාය
සම්මුතන් පරිත. එතන නාවාය කියන පදේ තතිය පදයක්. එහෙම නැත්නම් කරණ පදයක්. නැව කරණ කොටගෙන. ඔක ශ්‍රීලිංග පදයක්. ඒව අපි පස්සේ ඉගෙන ගන්නවා.
නැව කරණ
කොටගෙන. තරති කියන්නේ තරණය කරනවට. තේරුණාද? මොහොද තරණය කරයි. විලෙන්දා ඒක වචනේ තියෙන්නේ. ඔව්. විලෙන්දා නැව කරණ කොටගෙන මොහොද තරණය කරයි. හරි. ඊළඟට. අලුත්
දුක්ඛ
අලුත් දුක්ඛ දුක්ඛේන වෙන්න ඕනේ.
දුක්ඛේන
වසති. ඔව් දුක්ඛේන වසති.
අලසයන් දුකින් එස්.
වසයි. වාසය කරා.
සත්‍ය සත්ත ආහාරයෙන් ජීවන්ති. සියලු සත්ත්ව ආහාරයෙන් කරන කොට ජීවත්ති.
පෙති. හරි.
මනුස්සා විරියෙන දුක්ඛ අච්චෙන්ති.
හරි. කියන්න.
මනුස්සා මිනිසු විරියෙන්
වීර්ය
කරන කොටගෙන දුක්ඛයන්ගෙන්
එහෙම කියන්නේ කොහොමද? පාලි වචනේ කියලා කියන්න බලන්න.
දුක්ඛං දුක්.
ඒක වචනද බහුවචනද? දුක්ඛයන්ගෙන් කිව්වේ
දුක
දුකෙන්
ආවේ
දුක අච්චින්ති ඉක්මවනවා කියන අර්ථය.
ඉක්මවන්
ඉක්මවත්
ති.
ඔව් ඉක්මවත් කොහොමද දෙන්නේ මුල මනුස්සෝ කියලා නේ ඉක්ම
මනුස්සා.
ආ ඒක තමයි. එහෙමනම් ඉක්මවති අච්චින්තිනි තියෙන්නේ. හරි. දුක ඉක්මවත් මනුෂ්‍යයෝ වීරිය කරන කොටගෙන දුක ඉක්මවත්. ඒ කියන්නේ මොකද්ද? දැන් කෙනෙක් කම්මැලිකමේ හිටියොත් එහෙම මේ දුක නැති කරන්න පුරවන්ද? පුරාණීර වූ මහරහතන් වහන්සේලා මේ දුකෙන් එතෙර වුණේ කොහොමද? වීරිය නිසා. ඉතින් මේ ජීවිතේ සමහර විට බොහොම ඉක්මනට ඒ ඥාන ආදී වැඩිලා මාර්ග ඥානවලටපත් වෙන්න පුළුවන්. නමුත් පෙර ජීවිතවල හරි බොහොම වෙහෙස වෙලා තමයි උත්තමයෝ ඒ தত্ত্ব පෙර ජීවිතවල හොඳට හුරු කරලා තිබුණ නිසා තමයි මේ ජීවිතේ ඉක්මනින් පුළුවන් වුණේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඒ ගාථාවේ පාද දෙකක් අහද්දී මුල් පද දෙක අහද්දී මාර්ගසිත 15 වෙනි පෙර ජීවිතවල වීරියෙන් ඒ අවශ්‍ය කටයුතු කරලා තිබුණ නිසා පැහැදිලි නේද? නැත්නම් අපේ ගොඩ දෙනෙක් කල්පනා කරන්නේ දැන් මේ ජීවිතයේ අර කොටස ගැන විතරයි. දැන් හිතලා බලන්නකො සමහර විට අපි දකිනවා මිනිස්සුෝ බොහොම දක්ෂ විදියට ගංගා පීනනවා, ගංගා වලින් පීනලා යහපැත්තට යනවා නේද? හැබැයි මේ මිනිස්සුන්ට පුළුවන් නම් මටත් මොකද බැරි කියලා අපි ගිහිල්ලා පැන්නොත් එහෙනම් මොකද වෙන්නේ කපාලි? කිසි දෙයක් දන්නේ නැතුව අපි ගිහින් පැන්නොත් ඉතින් අපිට ගිල්ල මැරෙන්න වෙනවා. ඒක නිසා ධර්මයේ සම්බන්ධත් ඒ වගේ හිතන්න යන්න එපා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේ ගාථාව ඒකේ කොටසක් අහලා පුළුවන් නම් මට මොකද බැරි? එහෙම කියලා හිතනවා නම් ඒ අපේ නොදැනුවත්කම. ඒක නිසා අපි එතනකේ දේවල් දැනගන්න ඕන. සමහර විට අපි කල්පනා කරනවා මේ එක පරයන්කකින් දෙකකින් මාර්ග ධ්‍යාන මාර්ග ඵලපදවන්න. ඉතින් එහෙම පුළුවන් අය දැන් නැහැ මේ කාලේ පහළ වෙන්න ඉඩ අඩුයි. මොකද ඉතින් ඇයි පින්වත්තු හිටපු හැමෝම දැන් පහළ වෙලා දැන් ඉතින් බුද්ධ සසුනේ බොහෝ කාලයක් ගත වෙලා ඇත්ත කතාව මේ පුරාණයේ තිබුණාට වඩා අපි දැන් නුවණ පැත්තපවා ගොඩක් අඩුයි. ඒක ඉතින් පැහැදිලිවම කියවෙනවා ඒ පොත්වල මේ ත්‍රිපිටකේ ලියන්න හේතුව කියලත් ප්‍රධාන කාරණා විදිහට සඳහන් කරන්නේ අනාගතයේ ඇයිට මේක දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා නුවණ අඩු වෙගෙන යනවා කියන්නේ. ඉතින් ආයුෂ අඩු වෙනවා කියලා කියන්නේ හැම පැත්තකින්ම පිරිහීමටපත් වෙනවා. ඉතින් හිතන්න එපා දැන් අපේ දැනීම වැඩි කියලා දැන් දේවල් අපි වැඩිපුර දැනගත්තට අපේ හැකිය ඒ හේතුව සංඥා වැඩි වෙලා තියෙනවා. මොකද දැන් ඉස්සර කාලේ හිරු පොඩි ළමයෙක්ට සමහර විට ඒ පොඩි ඒ දැනගන්න තියෙන දේවල් ප්‍රමාණය සමහරට අඩුයි. දැන් අපේ එහෙම නෙවෙයි ගොඩාක් දේවල් අපි දන්නවා සමහර විට. හැබැයි ඒ ගොඩක් දේවල් අනවශ්‍ය දේවල්. හැබැයි මේ හැකියාවල් ගත්තම බොහෝ සෙයින්ම අපි ගොඩ පහළ ඉන්නේ. මේ පුරාණේ පැහැදිලිව කියවෙනවා ඒ දරා ගැනීමේ ශක්තිය ආදී අපිට වඩා හිතා ගන්න බැරි තරම් එදී. ඒක නිසා ඉතින් අපි කිසිම විදියකින් සම කරන්න යන්න හොඳ නෑ මේ දැනට අවුරුදු 10 ගානකට කලින් හිටපු තමයෝ ගැන නෙවෙයි. දැනට අවුරුදු 100කට 150කට කලින් හිටපු කෙනෙක් එක්කවත් අපිට සම කරන්න බෑ. ඇත්ත කතාව මේ කාලේ ඊට වඩා නුවණින් අඩු පිරිස් පහළ වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අකමැත්තෙන් වුණත් ඉතින් අපි ඒක පිළිගන්න වෙනවා. ඉතින් හිතන්න එපා මේ ඉදිරියේදී කොහොමවත් ඊට වඩා නුවණ නැත්තො පහළ වෙන්නේ නැහැ ලෝකේ. දැන් කාලේ නා වූ යේ ලොකු සන්නහන්සේගේ ඒ තියෙන හැකියාව ගැන කියපුවම කෙනෙක් පුදුම වෙනවනේ. තව කාලෙකින් කිව්වොත් අනිවාර්යයෙන්ම කෙනෙක් පිළිගන්නේ නැහැ. එක දවසට ගාථා 100 100 ගණන් පාඩම් දෙන්න පුළුවන් කියනවා ලොකු සන්නහන්සේට. එහෙම පුළුවන්කම තිබ්බා කියනවා. ඔක කිව්වොත් කවුරුත් පිළිගන්නේ නැහැ. ඉතින් හේතුව මේ ඒ හැකියාව හැමෝටම නැති නිසා. දැනටත් බුරුමේ ඉන්නවා කියනවා මුළු ත්‍රිපිටකයේම කටපාඩම් ස්වාමීන් වහන්සේලා හිනා. ඉතින් ඒක නිසා ඒ අපි ඒ තැන්වල මේ දේවල් ගැනත් දැනගන්න ඕනේ. දැන් අමතර කාරණාවක් වුණා සමහර ඒවා මම කියන්නේ අපේ ජීවිතවලටත් වැදගත් කාරණා නිසා. අපි සමහර තැනක අපේ ඒ පුරාණයේ හිටපු පිරිසට අපේ ඒ ගරු කිරීම ආදී අඩු වුණොත් අපේ පරම්පරාවලද හිටපු පෙර හිටපු අය ගැන විශ්වාසය ගෞරවය අපි අඩු වුණොත් සමහර විට අපේ පැවිද්දට උනත් ඒක බලපානවා. පැවිද්ද අසාර්ථක වෙන්නත් හේතු වෙනවා. ඒ නිසා අපි මේ පැත්ත ඇති කරගන්න ඕනේ. ඇති කර ඇතර මේක බලෙන් ඇති කරගන්න ඕන දෙයක් නෙමෙයි. අපි මේ පිරිස කරපු කටයුතු දිහා බලද්දී ඒ පුරාණේ ඉඳන් කටපාඩමින් ඒ උත්තමය මේ විදිහට රැකගෙන ආපු ත්‍රිපිටකයේ දිහා බලද්දී අට කතා ආදී දිහා බලද්දී අපිට ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ටික අපි මේ පිළිවෙලට අපි මේ විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. එහෙම වුණාම ඇත්තට මේක පැවිද්දට ලොකු ආශිර්වාදයක් ලොකු හයියක්. ඉතින්සයි තින් අපි ඒ වගේ නට ටිකක් දැනගෙන ඉන්නේ කොටිනවා. හොඳයි අපි ඉස්සරහට යමු. ඊළඟ වාක්‍ය
ධර්මේන වසන්තෝ සුපන් පින්දති. ධර්මේ කඩකට වසන්නා සතරදී.
හරි.
අහං දෝමරතේන නතරං ගච්ඡාමි. අහං මම දෝමරතේන
අලුතෙන් හදපු පාලි වචනය. හරි, බුදුරජාණන් වහන්සේගේ කාලේ ওই වචනේ තිබුණේ නැහැ. ඉතින් හදපු එකක් ඒ කාලේ දුම්රිය තිබුණේ නැහැ. නැත්තම් ආයි මේ වචනේ මෙතන ආවේ කොහොමද? දුරේනාන්තගේ කාලෙත් තිබ්බදහයි. මොන සූත්‍රයේද මේ වචනේ තියෙන්නේ? ආයිති ඒක පස්සේ හදලාගත්තු වචනයක්. හරි. ඊළඟ වාක්‍යය. හරි.
ආචාර්ය
ඕකේ, මේකත් මතක තියාගන්න ඕනේ.
ඒක ලියා ගන්න ඕනේ.
අර කලින් අපි කතා වුණා තී අන්ති සීධ නීම කියලා. ඒ විදිහටම නියෝග කිරීම අර්ථයේ සහ ආශිර්වාද අර්ථයේ ප්‍රාර්ථනා අර්ථයේ ඉල්ලීම් කිරීම අර්ථයේ මෙන්න මේ වගේ පද ටිකක් පොඩ්ඩක් අරට වඩා වෙනස් විදිහට ටිකක් යෙදෙනවා. ඒකට කියන්නේ පංචමී ක්‍රියා ආඛ්‍යාත විභක්තිය කියලා. ඒක අමතක කරමුකෝ අපි. ආශිර්වාද ක්‍රියා කියලා මතක තියාගන්නකෝ. එතකොට ආශිර්වාද ක්‍රියාපදේ හදාගන්නේ අර අංගය කියලා අපි කොටසක් හදාගත්තා නේද? දැන් පචති කියන කෙනා පච කියන කොටස, තී කියන විභක්ති ප්‍රත්‍ය අයින් කරලා පච කියන කොටස විතරක් ගන්නවා. ඒකට අපි අන්න අර සෝ පචති කියලානේ අපි කිව්වේ. සෝ පචතු හිතෙමේ පිසාවා. සෝ තේ පචන්තු ඔව්හු පිසත්වා. ත්වං පචාහි නුඹ පිසාවා. එහෙම නැත්නම් උයත්වා. තුම්හි පචත උඹලා පිසත්වා. අහං පචාමි මම පිසම්වා. එතකොට අපි පිසමුවා. මයං පචාම. ඔන්න ඔය විදිහට පද ටිකක් හැදෙනවා. ඒක ලියා ගන්න ඕනේ අපි ඉස්සරහට කතා කරනවා. දැන් මේකේ කීපයක් ඇවිල්ලා තියෙන නිසා මම ඔය කිව්වේ අර හී කියලා ආවොත් එහෙම හී කියලා තිබුණත් ඒක වචනයෙන් මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් කෙනෙකුට අණ කිරීමක්. තයන්නක් මහ ප්‍රාණ තයන්නක් ඇවිල්ලා තිබුණත් මධ්‍යම පුරුෂේ තුම් හේ කියලා යතන උක්ත පදයේ එන්නේ. සමහර විට ওই වාක්‍යවල උක්ත පදේ නැතුව තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔක ලිව්වේ. එතකොට ත්වං පචාහි ත්වං ගච්ඡාහි ත්වං දාවාහි එහෙම කියන්න පුළුවන්. සමහර තැනක ඒ කියන්න නැතුව නිකන්ම අර අංගය විතරක් දාලත් අන්නේ නියෝගය කරන්න පුළුවන්. ත්වං ත්වං දාව ත්වං ගච්ඡ ත්වං පච ඒක වචනෙට විතරයි ඒක ඈ. ඒක වචනේදී ඇතැම් විටකේ හී කියන පදේ නැතුවත් කියන්න පුළුවන්. හී කියන පදේ ආවොත් අර අංගයේ කෙලවර චුට්ටක් දීර්ඝ කරනවා. අර මීම තියෙන තැන්වල වගේ. හරි. එතකොට ওই ටික දැන් කියාගෙන යමු බලන්න එහෙනම්. පිසා
වාක්‍යෙක
පිසන්න කියපි
බලන්න.
පිසන්න. ඒ අර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් ඉල්ලීම් අර්ථයකුත් තියෙනවා. ඔබ වහන්සේ මෙසේ කරාවා කියලා දින් කරනවා නම් හොඳයි කියලා වගේ අර්ථයක්. හරි. කියමු. දැන් කියන්න පුළුවන්.
අදෘතුමනි මට ඔය පොත දෙන්න.
කියන්න හරියට වාක්‍ය පාලියක කියලා.
ආචාර්ය මණිකා මම පොත්කම් දෙයි. අදෘතුමනි මට ඔය පොත දෙන්න.
ඉමන් නේද තියෙන්නේ? ඉමන් කියන්නේ මේ කියන එක.
මක්‍රමයේ පොත දෙන්න.
ඔව්. දේහි කියලා තියෙන්නේ. දේති කිව්වොත් දෙයි. දේහි කිව්වොත් දෙනු මැනවි. ඔතන ඇත්තටම ත්වං කියන පදේ තමයි උක්ත පදේ. ඒක නැහැ. වාක්‍යයේ ඒක දාලා නැහැ. දැන් ආචාර්ය කියන්නේ ආලපන පදේනේ. තේරුණා නේද? ආචාර්ය, ගුරුතුමනි ඒක ආලපන පදේ. උක්තය එහෙම නෙවෙයි. ආචාර්ය ත්වං ඉමං පොත්තකං මයිහං දේහි. දේත කියන්නත් පුළුවන්. ගෞරවාර්ථේ බහුවචන යොදනවා පාළි. අන්න අර කියන්න නැතුව ලොක් කරපු තැනක් ඔය. නෑ නෑ නිසීද කියන තැන නිසීදාහි කියන අර්ථයමයි ඔය.
දළුව ආසනයේ අත්තන
තමන්ගේ
නුඹේ ආසනේ
දෙන්න. ඔව් හරි.
මන්දේ වාසිත ත්වං පාලි භාෂං උගන් ආති
හා හී වෙල්ල හා හී
හා හී සිසුවනි
ඒක වචනයි.
අන්තේ වාසය කියන්නේ සිසුව.
හරි. අත වැසිය
අත වැසියනේ. අත වැසිය තොප
ඒක වචන. ත්වං නේද තියෙන්නේ. ඒක වචනයි. තුම් හී තුම්හි තිබ්බොත් තමයි තොප. તો કે એમ නැත්තම් නුඹ
නුඹ නුඹ පාලි භාෂාව ඉගෙන ගනි ගන්
ගනුව
ගනුව
අම්ස මයිදන් කීලා බණ්ඩන් දේවි සම්මේ
හරි
අපි මගේ සෙල්ලා කරන බාණ්ඩ දේව
දිනු මෙහෙම මයිහන් කියද්දි මගේ කියන්නත් පුළුවන්. ඔතන නම් හැබැයි මට කියන එකයි වෙන්නේ. දෙන්න මට දෙන්න කියලානේ අපි ඉල්ලන්නේ. මගේ කියලා කිව්වත් ඉතින් අපිට මට සෙල්ලම් භාණ්ඩය දිනු මෙනව. හරි.
අසත්පුරිස පාපම් න කරෝති.
අසත්පුරුෂය ඒක ඒක අසත්පුරුෂයක ආලපන පදේ. දැන් ඔය මතක තියාගන්න ඕන විභක්ති පද නැතුව නිකම්ම තිබුණොත් ආලපන පදේ. බුද්ධ, manuss, ධාරක, නාග ඒ විදිහට තිබුණොත් ඒක ආලපන පදේ. පැහැදිලි නේද?
මොකද
විභක්ති ප්‍රත්‍ය නැහෙනේ. දැන් ඕ හරි ආ හරි එහෙම ඒවා නැතුවනේ තියෙන්නේ. ආලපන පදේ කොහොමයි කියන්න බලන්න. ආලපන පද තියෙදෙන
බුද්ධ
බුද්ධ කියලා පදයක් තියෙනව නේද? ඒ පදේ වගේ තමයි මේ තියෙන්නේ.
සත්පුරුෂය.
ඔව් අසත්පුරුෂය කියලා ඊතල අපි කියන්න ඕන.
සත්පුරුෂය පාපම්.
න කරෝහි නොකරව හරි. බාතරෝ කියන්නේ බහුවචන පදේ සහෝදරයා කියන පදයේ බහුවචන පදේ ගලපලා දැන් කියමු බලන්න. රකිව් සහෝදරේනි එහෙම නැත්නම් සොහොයුරනි සොයුරේනි සමගිය රකිව්. එතකොට ඔවත් තුම් හේ කියන පදේ දිහා බලාගෙනයි ඔය ගිහින් තියෙන්නේ. මධ්‍යම පුරුෂ බහුවචන මධ්‍යම පුරුෂයෙන්මයි දැන් ඔය නියෝග කිරීම එහෙම යෙදෙන්නේ. මොකද දැන් ළඟ නැති කෙනෙකුට නියෝගයක් කරන්න පුළුවන්. ළඟ ඉන්න කෙනෙකුට එපා යන්නේ නියෝගයක් කරන්න. එහෙම නැත්නම් මට නියෝගයක් කරගන්න ඕන. ළඟ නැති කෙනෙකුට මිනිස්සය කියලා අපිට කිව්වත් ඒත් ත්වං කියලාම තමයි කියන්නේ. දැන් නියෝගයක් කරන්න පුළුවන් ද ළඟ නැති අන්න ගෙදර ඉන්නවා මල්ලි හරි කවුරුද දැන් මෙතන ඉඳන් නියෝගයක් කරන්න පුළුවන්. අපි දැන් කෝල් එකක් හරි දීලා කරනවා නම් ඒත් ඒ කෝල් එකක් දීලා කිව්වත් ඒත් එතකොට ළඟ වගේ තමයි යාට අපි කතා කරන්නේ මෙහෙම කරන්න කියලා. එතකොට ඒක ළඟ එතනදී මධ්‍යම පුරුෂයට යන්න.
දෙවියන්ට නියෝග
කරන්න පුළුවන් ඒත් ඉතින් මධ්‍යම පුරුෂයෙම තමයි. කාට කළා හරි අපිට නිකන් අර ප්‍රාර්ථනාවක් වගේ යෙදෙද්දී ඔන්න ප්‍රථම පුරුෂය යොදන්න පුළුවන්. නියෝගවලදී ළඟ ඉන්න කෙනෙකුටමයි අපි නියෝග කරන්නේ. ප්‍රාර්ථනාවකදී ප්‍රථම පුරුෂය යෙදෙන්න පුළුවන්. ප්‍රාර්ථනාවක් කරනවා කොහොමද? දෙවියෝ වැසි වස්සවත්වා ප්‍රාර්ථනාවක්. ඒක ප්‍රථම පුරුෂය. දෙවියෙන් වැස්ස වස්සවන්න කියලා අපි කියන්නේ ළඟ ඉන්න කෙනෙකුට. එහෙම කිව්වොත් මධ්‍යම පුරුෂය. නොඹ වැස්ස වස්සවව කියලා කිව්වොත් අන්න එහෙම මධ්‍යම පුරුෂය. යෙදීම අනු ඒවා සලකා ගන්න. හරි. ඊළඟ තුම්හි පදේ උතන අධ්‍යහරයෙන් දැනගන්න ඕන. තුම්හි පදේ ඔය ඇතුලේ තියෙනවා. දාසා දාසයේනි තුම්හි නුඹලා උදකං ආහාරත ජනය ජලය ගෙනෙව් කියන එකයි සම්පූර්ණ වාක්‍යය. සිංහලයේ වුණත් අපි මේ නුඹලා කියන පදේ හැම වෙලෙම පාවිච්චි කරන්නේ නැහැ. දරුවෙනි ගෙදර යව් කියනවා. අම්මා කියනවා. එහෙම කිව්වත් එතනක මේ නුඹලා කියන පදේ අර දරුවෙනි කියන ආලපන පදේ ඇතුළෙම තියෙනවා. ඒ නිසා නුඹලා පදේ අපහු කියන්නේ නැහැ. ඒ වුණාට මේ අර්ථය තියෙනවා. කතෘ පදේ ඒවට කියන්නේ අධ්‍යාහාර කරනවා කියලා. අපි ගෙනල්ලා දා ගන්න ඕන ඒ කතෘ පදේ වාක්‍ය සම්පූර්ණ කරන්න. හරි ඊළඟ වාක්‍ය.
උපාසකා දාන දේත සීල රක්කත භාවන වට්ටේත. උපාසක වරුණි.
හරි.
දාන දේත දානේ දෙව්.
ඔව් දන් දෙව්.
සීල රක්කත සීලය රකිහු.
ඔව් රකිහු. රකිහු. රකිහු කියන එක ඒකත් මතක තියාගන්න ඕන. අපි වර්තමාන විභක්තියේදී කිව්වේ දුවහි දුවහු කියලානේ. ඒක ප්‍රකාශනාර්ථ පද. ප්‍රකාශනාර්ථයි කියලා කියන්නේ අපි යමක් ප්‍රකාශ කිරීම. ඒක නියෝගයක් නෙවෙයි. තේරෙනවද? ඒක වෙනස මතක තියාගන්න ඕන. වර්තමාන විභක්තියේ මෙන්න මේ කියන නියෝග විභක්තියේ වෙනස. අරකෙදී අපි කියන්නේ දැන් ඔන්න කෙනෙක් මගෙන් අහනවා. අපි හිතමුකෝ අපේ අයියා හරි කවුරු හරි මගෙන් අහනවා දැන් මම මොකද කරන්න කියලා. අයියා මගෙන් අහනවා කියමු. එතකොට මං කියනවා දැන් ඔයා මේ දේ කරනවනි කියලා කියනවා. අන්න ඒක වර්තමාන විභක්ති. ඒක ප්‍රකාශනය. මේ දේ කරන්න කියලා නෙවෙයි මං කිව්වේ. මේ දේ ඔයා කරනවා. තේරුණා? මේ දේයි ඔයා කරන්නේ කියන ප්‍රකාශනයක් ඒක. හැබැයි මේකෙදි කියන්නේ උදාහරණයකට අපි හිතමු ඔන්න බයිසිකලයක් පදිනවා කියන එක. එහෙම නැත්නම් ගෙදර යනවා කියලා අපි හිතමුකෝ. සරල වාක්‍යයක් නේද? ඔන්න කෙනෙක් ගෙදර යනවා. යන ගමන් දැන් මාත් යනවා ඒත් එක්ක. යන ගමන් මගෙන් අහනවා හා ස්වාමීන් වහන්සේ කියන්න බලන්න මන් දැන් මොකද කරන්නේ? එතකොට මං කියනවා ඔයා දැන් ගෙදර යනවනේ. ඒක එතකොට අනගිරීමක්ද? නෑ. එයා කරන දේ ප්‍රකාශ කිරීමක්. තේරුණා නේද? අන්න ඒකට තමයි කියන්නේ ප්‍රකාශන වාක්‍ය. ඒක යෙදෙන්නේ ওই ප්‍රකාශන අර්ථය යෙදෙන්නේ වර්තමාන විභක්තියෙන්. අපි අර කලින් ඉගෙන ගත්තේ. ඒ ප්‍රකාශන අර්ථය නිසා තමයි අතරම මධ්‍යම පුරුෂයේ බහුලව යෙදෙන්නේ නැහැ. වර්තමානවලදී මධ්‍යම පුරුෂයේ ඉච්චර යෙදෙන්නේ නැහැ. හේතුව ඉතින් ප්‍රකාශ කිරීම ওই වගේ ඒවා ඉතින් ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. ඒ වගේ අර නිකන් තේරුමක් නැති ප්‍රශ්නයක් අහුවොත් මිසක් කලාතුරකින් නේද? ඒක නිසා මධ්‍යම පුරුෂයේ යෙදෙනවා බොහොම අඩුයි. දැන් උත්තම පුරුෂයාත් යෙදෙනවා අඩුයි. ඒක ටිකක් යෙදෙන්න පුළුවන්. මම දැන් මෙහෙම කරනවා කියලා. ඒක යෙදෙන්න පුළුවන්. හැබැයි මධ්‍යම පුරුෂයේ බොහොම අඩුයි යෙදෙන්න තියෙන ඉඩ. ඒ නිසා තමයි දැන් ඔය වෙනස තේරුම් ගන්න ඕනේ. දැන් මේ නියෝග කිරීම වලදී බහුලව යෙදෙන්නෙම මධ්‍යම පුරුෂයයි. නියෝග කිරීමේදී නියෝග කරන එක සාමාන්‍ය ළඟ ඉන්න කෙනෙකුට නේ කරන්නේ. තමන්ටත් නියෝගයක් කලාතුරකින් කරගන්න පුළුවන්. හැබැයි ඒක අඩුයි. ළඟ නැති කෙනෙකුට නම් නියෝග වෙන්නෙම නැති තරම්. හැබැයි ප්‍රාර්ථනා අර්ථයත් ඕකෙම තියෙනවා. ඔය තූ අන්තු හීත මීමේකේම ප්‍රාර්ථනයක් කෙරෙන තැනක ওই තුනම පොදුවේ යෙදෙන්න පුළුවන්. තේරුණාද? නමුත් නියෝග කිරීමේදී යෙදෙන්නෙම බහුලව මධ්‍යම පුරුෂය. ඒ තැනක අපි අර්ථ කියද්දි කියන්න ඕන කරව කරව් ඒ විදිහටයි. කරව ඒක වචනේ ඉන්නම්. කරව් බහු වචනේ ඉන්නම්. පැහැදිලිද? හරි. එතනවේ ගච්ඡන්තෝ කියන පදේ කිතක පදයක්. අපි ඒව පස්සේ දැනගන්නවා. යන්නා යන්නා කියන අර්ථය අරක්කන්තෝනේ රකින්නා.
සාරු මයිහං සංඝං කරෝති ස්වාමීනි මයිහං සංඝං මත සංඝහ කරෝති කල මැනවි කල කල මැනව
කල මැනව කරන්න කියලා අපි සාමාන්‍ය කතා ව්‍යවහාරي කරන්නේ කියන්නේ නේද? හරි. ඊළඟේ
සහායක සහායක
කියන්නේ සහායක කියන්නේ යාළුවාට යාළුවේ යහිද කිව්වා නේද? තවන්න
මන්ත්‍රී මයිලම් අනුකම්පං කරවතු සාමීනි මයිලම් මට අනුකම්පං අනුකම්පා ආරෝප කරන්න.
ඔව් කරන සීක්වා.
මහරජා සාසනස්සාවෝ
අභිබුද්ධියා
වායාමං කරෝහි. මහරජ සාසනයේට
වෑයම් කරනු මැනව. හරි. ඉවරද වාක්‍ය? සාසනයාගේ සසුනේ චට්ටිපදී. සාසනයේ දියුණුව පිණිස.
අභිවෘද්ධිය
පිණිස. හරි. එහෙමනම් ඉවරයිද එතන?
හරි.
එහෙමනම් ඔන්න අපි ආපහු මේ පාඨමංජරී පොත කතා කරන්නේ තව කාලයකට. කාලයක් යනකම් ඒක ගේන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි දිගටම භාෂාවතරණේ පළවෙනි පොත තමයි කතා කරගෙන යන්නේ. ඒකේ ටික හොඳට බලලා තියාගන්න. ඉස්සරහට තව ටික දවසක් ඉඳලට ආපහු නව වෙනිදා වගේ තමයි අපිට ආපහු ලැබෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඊට පස්සේ යෙදෙන පළවෙනි දවසේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉරිදා කියන දවස් තුනෙන් ඉස්සෙල්ලම ඉන දවසේ අපි පොත බලාගෙන යනවා. දිනයක් තියෙනවද ළඟ? දින මේ වකම
පොළොවේ
වල